මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුංග ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරිසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආදීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්නා ජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්ති දේවතා සද්ධම්මං මුනි රාජස්ස සන්තු සංඝේ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස විරෝල මූල සන්තානං නිග්‍රෝධ නිගමාලුතෝ අමිතානම් පසහන්ති යෝ මිතානං නදුක්ඛීති.
සදහවත් පින්වතුනි, කෙනෙකුට සැපත මෙන්ම විපත ළඟාකර දීමේ හැකියාවක් මිත්‍රයෙකු තුල තිබෙනවා. කල්‍යාණ මිත්‍රයා නිසා සැපතත්, පාප මිත්‍රයා නිසා විපතත් සැලසෙනවා. නියම මිත්‍රයෙකු වීමේ ආනිසංස තේරුම් ගන්න උපකාර වෙන ගාථා පෙළක් මිත්‍යානිසංස සූත්‍ර නමින් අපේ පිරිත් පොතට එකතු වෙලා තියෙනවා. විපත් ඉදුරු කරලා සම්පatti ළඟා කරගන්න මේ පින්නතුන් සජ්ජායනා කරන කරවන ඒ සූත්‍රයේ අගට එන ගාථාවයි අද අපි ඉස්සරහට ගත්තේ මාතෘකාව හැටියට. මේ කියන මිත්තානිසංස සූත්‍රයේ අත් වශයෙන්ම දකින්න ලැබෙන්නේ ජාතක පාළියේ මූගපක්ඛ ජාතකී. මූගපක්ඛ ජාතකය අද බොහෝ දෙනා හඳුන්වන්නේ තීමිය ජාතකය නමින්. එතකොට මේ තීමිය ජාතකය මේ ගාථා ටිකට අදාළ නිදාන කතාව දැකීම වශයෙන් අපි ටිකක් කෙටියෙන් කිව්වොත් අපේ බෝධිසත්වයන් වහන්සේ එක් අවස්ථාවක බර්ණැස් නුවර කසී රජුගේ පුත්‍රයා හැටියට ඉපදිලා තේමිය කියන නම ලැබුවා. ඒ තේමිය කුමාරයා ලදරු අවදිහෙදිම ජාති ස්මරණ ඥාණය මතු කරගත්තාම සිහිපත් වුණා. ඊට හුඟක් ඈත අතීතයේදී ඒ නුවරම 20 අවුරුද්දක් රජකම් කරලා 80,000ක් අවුරුදු නිරාදුක් වින්ද බව. ඒක තේරුම් අරගෙන තමන්ටත් රජකම ලැබීය කියන බයට ඒ දෙව්දුවකගෙන් ලැබුණු උපදේශක් අනුව ඒ කුඩා ලදරු කුමාරයා අදිෂ්ඨාන කරගත්ත අවිදින්න බැරි පිලෙක් බීරෙක් ගොළුවෙක් හැටියට ඉදිරි කාලය ගෙවන්. ඉතින් මව්පියන් නොයෙකුත් උත්සාහ කළත් ඒ අදිෂ්ඨානය දැඩිව ඒ අදිෂ්ඨානය පිහිටලා කියන්න බැරි තරම් දුක් වේදනා කරදර මැද්දේ තමන්ගේ අසුචියේ ගැලෙමින් අවුරුදු 16ක් ගෙව්වා. අන්තිමේදී රජතුමා කලකිරිලා මේ පුත්‍රයා ගැන මේ කාලකන්ණි පුත්‍රයා ගෙනහිල්ලා කැලෑවකට අමුසොණකට ගෙනහිල්ලා වල්ලාන්න කියලා සුනන්ද කියන රථාචාර්යට නියම කළා. මේ සුනන්ද කියන රථාචාර්යත් තේමිය කුමාරයා රථයක ඉඳවාගෙන ඈත කැලේකට ගෙනහිල්ලා රථේ නවත්වලා වලක් හාරන්න පටන් ගත්තා. වල හාරන අතරේ තේමිය කුමාරයා හිමිට තමන්ගේ අතපය දික් කරලා නැගිටින්න පුළුවන් බව තේරුම් අරගෙන අර වල ළඟට ගිහිල්ලා මේ රථාචාර්යට කිව්වා, මා පිලෙක්වත් බීරෙක්වත් ගොළුවෙක්වත් නොවේ එහෙම කියලා. ඒ අර පිය රජු වල්ලාන්නේ කිව්වට මොකද මම මෙහෙම කෙනෙක් කියලා කිව්වහම එහෙම කිව්වා. නමුත් පිය දුරා ටිකක් සැක කළා, බය වුණා මේක නොකළ හිටීමෙන් රාජ උදහසට ලක් වේ දෝ කියලා ටිකක් ඇලිමැලි කරන බව පෙනිලා තීමිය කුමාරයා ප්‍රකාශ කළා, තථාචාර්ය ඔබ මගේ පියාගෙන් යටත් වැසියෙක් යටත් සේවකයෙක් හැටියට ඉඳගෙන මා මැරීම හරියට තමා හෙවණැට හිටගත්තු ගහක අත්තක් කපනවා වගේ වැඩක් කියලා. ඒක මිත්‍රාද්‍රෝහි වීමක් කියලා කිව්වා. අන්න ඒකට අනුව තමයි ඊළඟට ඒ ගාථා පිළෙන් මිත්‍රාද්‍රෝහි නොවීමේ ආනිසංස ඒ තේමිය කුමාරයා ප්‍රකාශ කළා. ඒ ගාථා ඉතාම සරලයි. මේ පින්නතුන් කොතිකුත් අහලා කියවලත් ඇති. අපි මේ අවස්ථාවේ කෙටියෙන්නේ ගාථා ටිකක් ඉදිරියට ගත්තොත්, පහූත භක්ඛෝ භවති විප්පවුත්තෝ සකාදරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං නදූපති. යමෙක් මිත්‍රයින්ට මිත්‍රද්‍රෝහි නොවේද, යමෙක් මිත්‍රද්‍රෝහි නොවේද, හෙතෙම තමාගේ නිවසින් පිටත ගියේ බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ. ඒ වගේම බොහෝ දෙනා ඔහු ඇසුරු කරගෙන ඔහු පීඨ කරගෙන ජීවත් වෙත්. ඒ පළවෙනි ගාථාව. ඊළඟට යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත පූජිතෝ හෝති යෝ මිත්තානං නදුබති. යම් කෙනෙක් මිත්‍රද්‍රෝහි නොවේද, ඔහු යම් යම් ජනපදයකට නියම් ගමකට රාජධානියකට එයිද ඒ හැම තැනම පුදනු ලබන්නේ වේ. නිගමේ රාජධානියෝ සම්බත පූජිතෝ හෝති, හැම තැනම පූජිත වෙනවා. ඊළඟට ඊළඟ ගාථාවේ කියනවා, නාස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුබති. යමෙක් මිත්‍රද්‍රෝහි නොවේද, ඔහුව ඒ සොරුන් සොරකම් කිරීම ආදියෙන් ඔහුව යටත් කිරීමට නොහැකි වෙත්. නාස චෝරා පසහන්ති, ඒ වගේම නාති මඤ්ඤේති කත්තියෝ, රජු ඔහුට නිග්‍රහ නොකරයි. සබ්බේ අමිත්තේ තරති, සියලුම සතුරන් ජය ගැනීමට ඔහු සමත් වෙනවා. මේ ගාථාව. ඊළඟට අකුද්ධෝ සඝරං ඒති සභායේ පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝ මිත්තානං නදුභති. යම් සභාවකට ගියේ ඒ මිත්‍රද්‍රෝහි නොවන පුද්ගලයා යම් සභාවකට ගියේ එහිදී සතුටටපත් වී නොකිපි තමන්ගේ නිවසට පැමිණේ. සභාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති, වගේම ඥාතීන් අතර උතුමෙක් බවටපත් වෙනවා. ඊළඟට සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ වන්න කිත්ති භතෝ හෝති යෝ මිත්තානං නදුභති. ඒ මිත්‍රයා, ඒ මිත්‍රද්‍රෝහී නොවන මිත්‍රයා අනිත් අයට සත්කාර කිරීමෙන් තමනුත් සත්කාර ලැබීමට සුදුස්සෙක් වෙයි. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ, තුන් අනිත් අයට ගරු කිරීම තුළින් තමනුත් ගෞරව ලැබීමට සුදු වේ, සදාරව වේ. ඊළඟට සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ වන්න කිත්ති භතෝ හෝති, වර්ණනා ඒ වගේම කීර්තිය ආදිය ඒ තැනැත්තාට හිමි වෙනවා. අන්න ඒකයි ඊළඟ ගාථාවේ. ඊළඟට කියනවා පූජකෝ ලභති පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදුභති. පූජ ලැබිය යුත්තන්ට පූජා කරලා තමනුත් පූජාව ලබනවා. පූජකෝ ලභති පූජං වන්දකෝ පටිවන්දනං, වන්දනා කරන කෙනා තමන් වන්දනා ලැබීමට සුදුසෙක් වෙනවා. යසස් පරිවාර සම්පත්තියටත් කීර්තියටත් පැමිණෙනවා. ඒ අර කියාපු මිත්‍රද්‍රෝහි නොවන පුද්ගලයා. ඊළඟට අදි යථා පජ්ජලති, අදි යථා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදුභති. ගින්න මෙන් තේජසින් දිලිසෙනවා, දෙවියන් මෙන් බබලෙනවා ඒ මිත්‍රද්‍රෝහි නොවන පුද්ගලයා. ඊළඟට අදි යථා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති, ශ්‍රී සම්පත්තිය ඔහු අතහැර යන්නේ නැත කියන ඒ කාරණයයි ඒ ගාථාවේ කියන්නේ. ඊළඟට ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ වුත්තං විරුහති බුත්තානං ඵලමස්නාති යෝ මිත්තානං නදුභති. මිත්‍රද්‍රෝහී නොවන පුද්ගලයාගේ ගව රැළ වැඩෙනවා. ඊළඟට කෙතෙහි වපුල බීජ හොඳින් වැඩෙනවා, වගා කළ දේහි අස්වැන්න භුක්ති විඳිනවා. එයාම එකක්ම යරහානි සංස්කෘතියට දැක්වෙන්නේ. ඊළඟට දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිත්ථං ලබති යෝ මිත්තානං නදුභති. මිත්‍රද්‍රෝහි නොවන පුද්ගලයා යම්කිසි පර්වත විවරයකින් හෝ පර්වතයකින් හෝ ගසකින් හෝ වැටුණොත් ප්‍රතිෂ්ඨාව පිහිට ලබනවා, විපතකටපත් වෙන්නේ නැහැ. අර මිත්‍රද්‍රෝහි නොවීමේ ඒ ගුණය නිසා චුතෝ පතිත්ථං ලබති. ඊළඟට ඔන්න අපේ ගාථාවට එන අවසාන ගාථාවට විරූල මූල සන්තානං නිග්‍රෝධමිව මාලුතෝ අමිත්තානක් පසහන්ති යෝ මිත්තානං නදුභති. ඒ කියන්නේ හරියට මුල් ඇදුණු මුල් ඇටුවන් බැස්ස නුගරුකක් කුණාටුවකින් කොළවන්න බැරුව වගේ සතුරන්ට ඔහු යටත් කරන්න බැරි කියලා ඔන්න ඔය විදිහට මිත්‍යානිසංස 18-10ක් අඩංගු වෙනවා අපේ පිරිත් පොතේ. ඒ ළඟම පිරිත් පොතේ සඳහන් වෙනවා මෙත්තානිසංස කියලා. ඒ මෙත්තානිසංස සූත්‍රයට අදාළ කොටස් අපි මීට කලින් දේශනා දෙකකම උනන්දු අයට ඒවා අහන්න සලස්වන හැටියට අපි අංක සඳහන් කළොත් 147 වෙනි දේශනාවෙත් 163 වෙනි පහංකනුව දේශනාවෙදිත් අපි මෛත්‍රිය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ මෙත්තා චේතෝ විමුක්තිය විස්තර කරන අවස්ථාවේ මෙත්තානිසංස සූත්‍රය ඒ ආනිසංස 11ම කියවුණා. ඊළඟට අපි මේ විශේෂයෙන් මේක මතක් කළේ මෙත්තානිසංසය ගැන. මේ කාලේ බොහොම දෙනෙක් මෛත්‍රියත් මිත්‍රත්වයත් පටලවාගෙන මෛත්‍රිය ගැන ලියන කියන බොහෝ දෙනා පටන් ගන්නේ මෛත්‍රිය anu මිත්‍රත්වයයි කියලා. ඒක හැම පිටින්ම වැරදි. මොකද බැලුව බැලමට නම් මෛත්‍රියයි මිත්‍රත්වයත් අතර සමානත්වයක් වගේ පේනවා. ඇයි? මෛත්‍රිය කියලා කියන්නේ ද්වේෂය නැති බවනේ, පටිඝය ද්වේෂය නැති බවනේ. නමුත් අපි වචනේ දිහා බැලුවොත් මිත්‍රත්වය කියන එකට පාළි වචනේ මිත්තතා මෛත්‍රියට පාළි වචනේ මෙත්තා. වචන දෙක සමාන නිසා දෝ බොහෝ දෙනා මේව පටලවා ගන්නවා. ඒක නිසා ඔන්න මේ පින්වතුන් හොඳින් අහුන්කන් දෙන්න. අපි මේ මිත්‍රත්වයක් මෛත්‍රියක් අතර වෙනස හිතේ තියාගන්න පුළුවන් ආකාරයකට කෙටියෙන් පාඨ හයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මිත්‍රත්වය පෞද්ගලිකයි, මෛත්‍රිය පොදු. මිත්‍රත්වය අන්‍යෝන්‍යයි, මෛත්‍රිය විශ්ව සාධාරණයි. මිත්‍රත්වය පටුයි, මෛත්‍රිය පුළුලයි. මිත්‍රත්වය බන්ධනයක්, මෛත්‍රිය විමුක්තියක්. මිත්‍රත්වය වඩන්න යටත් පිරිසෙන් දෙන්නෙක් අවශ්‍යයි, මෛත්‍රිය හුදකලාවම වැඩිය හැකි. මිත්‍රත්වය සීමිතයි, මෛත්‍රිය අසීමිතයි, අපරිමිතයි, අප්‍රමාණයි. ඔන්න එතකොට ඒ අපි හකුළුල දැක්වුවා මෛත්‍රියක් මිත්‍රත්වයක් අතර වෙනස. නමුත් මේක සාමාන්‍ය අය අතර පමණක් නෙවෙයි, අපට පේන හැටියට නම් විසුද්ධි මාර්ග කර්තෘ බුද්ධ ඝෝෂ ස්වාමීන් වහන්සේට උන්වහන්සේලා පාළි වචන නොදන්න නිසා නෙවෙයි, යම් හේතුවක් නිසා මේවා පටලවාගත්තු බව පේන්නේ. මෛත්‍රියේ පදනම හැටියට ඉදිරිපත් කළා තියෙන්නේ තමා හිතවතා මදහතා හිතවතා කියන අන්න අර මිත්‍ර සංකල්පය. ඒක ආශ්‍රය කරගෙනයි මෛත්‍රිය විග්‍රහ කරන්න පටන් ගෙන තියෙනවා. අපි පෙන්ලා දුන්නා ඒ අවස්ථාවේ මෛත්‍රියේ නියම පදනම සියලු සත්වයන් තුළම ඇති සැපයට කැමැත්ත. පොදු අපේක්ෂාව කියල එක් අවස්ථාව කිව්වේ. ඒක මිසක් අර තමාට හිතවත් අහිතවත් මැදහත් බෙහෙදයක් නෙවෙයි. ඒ වැරදි වැටහීමක් තුළින් ඒ වගේම අපි පෙන්නවා දැන් බුද්ධ ඝෝෂ වචනය දැඩිව ගන්න ගතානුගතයට යටත් වුණ සමහර කෙනෙක් අපි එහෙම ප්‍රකාශ කළත් පිළිගන්න සූදානම් නැහැ. නමුත් අපි පෙන්වුවේ බුද්ධ වචනය ගරු කරනවා නම් මෛත්‍රිය මෛත්‍රී භාවනාව මුලින් ඉඳලම වඩන්න ඕනි දිසාපරණ වශයෙන්. නමුත් බුද්ධ ഘോഷ වචනයට අනුව නම් මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. අන්න අර කියාපු තමාට මෛත්‍රී කළ තමා හිතවතා මදහතා අහිතවතා කියන ඔන්න ඔය පටු පදනම උඩින් ඉඳගෙන ඒකෙන් ආරම්භ කරන්න. ඉතින් අන්න ඒක නිසා අපි ඒ වගේම අපි මෙතෙන්දි කියවුණා පින්වතුන්ට හිතන්න කාරණයක් සමහර විට සැක කරන්න පුළුවන් නිසා අපි ඒක විස්තර කරනවා. මිත්‍රත්වය වැඩිමිට දෙන්නෙකු අවශ්‍ය බවත් මෛත්‍රිය හුදකලා වුණත් වැඩි ඇති බව. ඒකට හොඳ නිදර්ශනයක් අපි දෙන්නා සූත්‍ර නිපාත නමැති ග්‍රන්ථයේ අඩංගු වෙනවා කග්ග විසාන සූත්‍රය කියලා පුදුම විදියේ සූත්‍රයක්. ගාථා 41ක් තියෙනවා. ඒකචාරී මුනි ජීවිතය තුලින් ඒ කියන්නේ ආධ්‍යාත්මික පරමාර්ථ නිවන සඳහා නෑ හිතවතුන් මිත්‍රයින් ඔක්කොම ඇතහැරලා වනයේට ගිහිල්ලා ඒකචාරී සිංහයෙකු වගේ ඒ නොයෙකුතුමා පුදුම විදිය උපමා යොදලා තියෙනවා. දැනටත් කලාතුරකින් එහෙමයි ඉන්නවා. අන්න ඒ විදිය ජීවිතයක ප්‍රශංසා කරන ගාථා පෙළක්. ඒ හැම 41 ගාථා 41ම ඉවර වෙන්නේ අවසාන වෙන්නේ එකම පුදුම විදියේ ධ්‍රුව පදයකින්. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඒකෝ චරේ කග්ග විසාන. කග්ග විසාන කප්පෝ කියන්නේ කග්ග විසාන කියන්නේ කඟ වේන. කඟ වේනගේ අඟ. කඟ වේනට ඒක අඟනේ තියෙන්නේ. එන්න අපි ඒක සිංහලට නඟුවොත් ඔය කියාපු ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන එක කඟ වෙන් අඟමෙන් තනියෙන් හැසිරෙන. කඟ වෙන් අඟමෙන් තනියෙන් හැසිරෙන. ඔන්න ඒ අදහසයි ඒ ගාථා 41 තුලම තියෙන්නේ. නමුත් මේ සඳහන් කරන්න යන විශේෂ කාරණයක් අන්න එබඳු වේ ඒකචාරී හුදකලා ජීවිතය ගත කරන යමුනිවරයන්ට පවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ බ්‍රහ්ම විහරණ ඒ චේතෝ විමුක්ති තත්ත්වයන් ළඟා කරගන්න හැකි බව අර 40 වෙනි ගාථාවේ කියනවා. ඒ කියාපු මුනිවරයා මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂාව අවස්ථානුකූලව වඩන බව. එයින් අපිට පේන හුදකලා වුණත් එක වඩන්න පුළුවන් එකක් මෛත්‍රිය. මිත්‍රත්වයෙන් නම් දෙන්නෙක් ඉන්නවා. අපි මේක කිව්ව පමණින් කෙනෙක් හිතන්න නරකයි අපි මිත්‍රත්වයට නිග්‍රහ කළා කියලා. ඇත්ත වශයෙන් අනිත් පැත්තට කියනවා නම් බුදුරජාන් වහන්සේ පුදුම අන්දමින් මිත්‍රත්වයේ වටිනාකම් ගිහි ජීවිතයේ ගිහියාගේ ගෘහ ජීවිතය තුලත් සමාජ ජීවිතය තුලත් පැවිද්දගේ ආධ්‍යාත්මික ජීවිතය තුලත් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන පිහිට පුදුම විදියට වර්ණනා කළ තියෙන සූත්‍ර රාශිය. කොටින් කියතොත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බාහිර කෙනෙකුගේ දියුණුවට යහපතට හේතු වෙන බාහිර අංගය හැටියට සැලකතොත් මට නම් පේන්නේ නැත කල්යාණ මිත්‍රතාව තරම් ඊට වඩා ලොකු දෙයක්. අන්න ඒක නිසා ඒ ධර්ම ඒ තැන්ම තියලා හඳුන ගන්නවා මිසක් මේවා අවුල් කරගන්න නරකයි. ඒ ටිකට අපි මේ කිව්වේ. ඉතින් ඔන්න එතන ඉඳලා අපි දැන් අර ඊළඟට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්දී අර තේනිය කුමාරයා හැටියට මිත්‍රද්‍රෝහි නොවී මේ ආනිසංස දැක්වුවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල සූත්‍ර දේශනාවල මිත්‍රද්‍රෝහි නොවී මේ ආනිසස් පමණක් නෙවෙයි. මේ හොඳ නියම මිත්‍රයෙක් සිටීමෙන් තමන්ට ලැබෙන ආනිසස්. ඒ වගේම මිත්‍රයින් හැටියට මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපක කියලා කියන්නේ එකට. බොරුවට මිත්‍රයෙන් හැටියට රඟපාන ඒ අය නිසා වෙන විපතක්. ඒ වගේම ඒ අය හඳුනා ගන්න ආකාරයක්. මිත්‍ර ප්‍රතිරූපකයා කියන එකට අපි සිංහල වචනයක් ඇතුවොත් රූකඩ මිත්‍රයා. රූකඩ මිත්‍රයා මිත්‍ර රූකඩයා. ඒ කියන්නේ බොරුවට පෙන්නුම් කරනවා මිත්‍රයා වගේ. අන්න එහෙම අය හඳුනා ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ වගේම මිත්‍රයින් දෙදෙනෙක් අතර තිබෙන අන්‍යෝන්‍ය යුතුකම් ඒවත් බුදු මන්දමින් විග්‍රහ කරලා තියෙනවා. අද පවා සමාජ විද්‍යාඥයින්ට උපකාර වෙන අන්දමට. ඊළඟට ඒ වගේම නියම මිත්‍රයත් ඒ කියන්නේ සුහද මිත්‍රයත් කල්යාණ මිත්‍රයත් අඳුනා ගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ආරම්භ වශයෙන් අපි පටන් ගත්තොත් සූත්‍ර නිපාතයේ සඳහන් වෙන කෙටි සූත්‍රයක් තමයි හිරි සූත්‍රය කියලා කියන. ඒක එච්චර ප්‍රකට නෑ. ඒකෙත් කියවෙනවා අන්න බුදුරජාණන් වහන්සේ අර දැන් ඔය මේ කාලේ ඔය වචී පරම මිත්‍රයයි කියලා කියන බොරුවට වචනින් විතරක් උදව් වෙන්න බලාපොරොත්තු වෙන මිත්‍රයන් ගැන කියනවා. යම් කෙනෙක් මම ඔබේ මිත්‍රයයි කියලා තමන්ට කරන්න පුළුවන් උදව් නොකරනවා නම් අන්න නුවණැත්තා ඔහු තේරුම් ගන්න ඕනේ යා නියම මිත්‍රයෙක් නොවේ කියලා. ඒ වගේම ප්‍රිය වචන ප්‍රකාශ කරමින් මම ඔබේ මිතුරයි කියලා ඒ වචනයට අනුව පවතින්නේ නැත්නම් යා අමිත්‍රයෙක්. ඒ වගේම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ තෙන්දි දෙනවා. නසෝ මිත්‍රෝ යෝ සදා අපමත්තු භේදා සංඛී රන්ධමේවා අනුපස්සති. යමෙක් අප්‍රමාදීව අනික් කෙනාගේ දොස් දකිනවන සිදුරු සෙවීමෙහිම එහෙමනම් භේදයක් බලාපොරොත්තුෙන් සිදුරු සෙවීමෙහි යෙදෙන සිටිනවන එයා මිත්‍රයෙක් නොවේ. එහෙනම් කවුද මිත්‍රයා කියන එක ඔන්න හොඳ උපමාවක් කියනවා. යස්මින්ච සේති උරසීව පුත්තු සෙවීමිත්තු යෝ පරිහි අභිජ්ජෝ. පොඩි උපමාවක් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් ඔය පොඩි දරුවෙක් අම්මගේ හරි තාත්තගේ හරි උරේ හිඳට වැටුණාට පස්සේ මුළු ලෝකෙම අතහැරලා තමන් හොඳටම විශ්වාසයි අම්මා තාත්තා තමන් එත විපතක් නොපමනුවන බව උරේ යහපැත්තේ හැරිලා බුදිය ගන්නවා. අන්න ඒ උපමාවයි බුදුහාඳුර දීලා තියෙන්නේ මෙතෙන්දී. යස්මින්ච සේති උරසීව පුත්තෝ යමෙක් යම් මිත්‍රයෙක් කෙරෙහි අර කියපු මිත්‍රයා තමගේ උරෙහි නිදන පුතෙකුමේ විශ්වාසද අන්න ඒ බඳු මිත්‍රයා තමයි නියම මිත්‍රයා කියලා ඒ හිරි සූත්‍රයේ දක්වනවා. ඉතින් අරහෙම් මෙහෙන් කියනවට වඩා මේ පින්නතුන් දැන් බලාපොරොත්තුවත් ඇති. මේ හැම එකක් ගැනම මහා පුදුම ඉහි පින්නතුන් ඉතාමත්ම ආදරයෙන් පරිහරණය කරන සූත්‍රයක් තමයි සිගාලෝවාද සූත්‍රය. ඒක කොයිතරම්ද කියතොත් ඒක හැඳින්වෙන්නේ අතීතයේ ඉඳලා ගිහි විනය නම්. මොකද ගිහි ජීවිතයේ ගෘහ ජීවිතයේ වගේම ගිහියාගේ සමාජ ජීවිතයේ පැත්තක්ම පුදුම විදියට ඒ හැම පැති කඩක්ම මේ කාලේ වචනෙන් කියනවනම් හැම පැති කඩක්ම පුදුම අන්දමට විවරණය කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. අද සමාජ විද්‍යාඥයින්ට ගුරු පොතක් වෙන තරම් වටිනා සූත්‍රයක්. ඒක නිදාන කතාවක තියෙන කියවුවොත් මෙහෙමයි. රජගහනුවර වේළුවනාරාම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයක සිගාලික කියන ගෘහපති පුත්‍රයා සිරිතක් වාසයෙන් උදෑසන රජගහනුවරින් කෙස් තෙත් වස්ත්‍ර ඇතිව පිට වෙලා ඇඳිලි බැඳගෙන දිසා හයට නමස්කාර කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පිටපාති වඩින අතර මේක දැකලා මොකද ගෘහපති පුත්‍රයා මේ දිසාවලටම දින්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා මේ අපේ පියා මරණ මංචකයේදී මට කිව්වයි පුතේ මේ දිසාවට නමස්කාර කරන්න කියලා එකයි මං කරන්නේ කියලා. මොන බුදුරජාණන් වහන්සේ කියනවා අපේ ආර්ය විනය අනුව ආර්ය ශික්ෂණ අනුව නම් කොහොම නෙවෙයි දිසාවට වඳින්නේ. එතකොට මේ ගෘහපති පුත්‍රයා අහන එහෙනම් කොහොමද ස්වාමීනි ඔබ වහන්සේගේ ආර්ය විනය? ඔන්න ඒකෙන් පටන් ගත්ත විග්‍රහය තමයි විග්‍රහය ඇත්ත වශයෙන් අන්තිමට අර දිසාහය හඳුන්වලා දෙන්නේ. නමුත් අපි අවස්ථානුකූලව කියමු ඒ හය මොනක්ද කියලා. මේ පින්තුන් බොහෝ දෙනා දන්නවා. මව්පියන් තමයි නැගෙනහිර දිසාව, මාතා පිතා දිසා පුබ්බා, ආචාර්යා දක්ෂිණා දිසා, ආචාර්යවරුන් දකුණු පැත්ත. ඊළඟට පුත්තදාර අදිසාපච්චා අඹුදරුවන් බස්නාහිර පැත්ත. ඔන්න මිත්තා මච්චාච උත්තර මේ තමන්ගේ යහළු මිතුරන් ආදිය උතුරු දිසාව. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට අනිත් දෙකක් කියනවා දාස කම්කරු ආදීන් තමයි යට දිසාව. උඩින් ශ්‍රමණ බ්‍රාහ්මණී ඔන්න හය දිසා. ඉතින් ඔහොම කියලා පටන් ගත්තු දීර්ඝ විග්‍රහය අපට මාතෘකාවට ආදාර ටික විතරක් මතු කරන්න උත්සාහ කරන්න බලන්නේ මේ වේ කාල වේලානුව. ඉතින් අන්න ඒ කියාපු සිගාලෝවාද සූත්‍රයේ ඇත්ත වශයෙන් මේවා මේ බඳු කෙටි දේශනාවකදී ගොනු කරන්න අමාරු තරමට විහිදිලා පවතින්නේ. කෙටියෙන් සලකා ගත්තොත් බුදුරජාණන් වහන්සේ දක්වනවා අර කියාපු අර මිත්‍ර නියම මිත්‍රයත් මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයත්. ඒ කියන්නේ ඇත්ත වශයෙන් මිත්‍රයෙක් නෙවෙයි මිත්‍ර වේශය ධර්ම. එහෙම ආයත් වෙනවා. ඊළඟට නියම මිත්‍රයින් හඳුන්වන්නේ සුත්තෝ සුහදෝ කියලා. ඔන්න එතකොට අර කියාපු අර මිත්‍ර වේශය ගත්ත මිත්‍ර ප්‍රතිරූපක හඳුන්වන්න ඒ හතර දෙනෙක් දීර්ඝව විස්තර කරනවා අපි කෙටියෙන් සඳහන් කරමු. ඒ හතර දෙනෙක් දක්වනවා මිත්‍ර ප්‍රතිරූපකයන්. අන්‍ය දත්තුහර ඒ පාළි වචනේ අපි කෙටි සඳහන් කිව්වොත් අන්‍ය දත්තුහර කියලා කියන්නේ කොටින් කියතොත් ආත්මාර්ථකාමී අන්දමේ මිත්‍රයා. ඒ මිත්‍රයා අර අනිත් මිත්‍රයා අන්න දැන් මේ පින්නතුන් ඌවා ඉතින් කොටිකුත් ඔය මේ බණ වල අහලත් ඇති. ඔය අපි ටිකකට හිතමු ඔන්න තමගේ යාළුවගේ ගෙදර යන්නේ ඇසුළු දෙයක් අරගෙන. හැබැයි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් අරගෙනයි එන්නේ. එහෙම නැත්නම් මොකක්වත් නොදී හැරි අරගෙන එනවා. අන්න ඒ විදිහට ආත්මාර්ථකාමීව රවට්ටන සුළු අයට තමයි අන්‍ය දත්තුහර. බලාපොරොත්තු වෙන්නේ තමන්ගෙම ආත්මාර්ථය. ඊළඟට වචී පරම කියන එක්කෙනා එහෙම පිළිම වචනයෙන් පමණක් මිත්‍රයෙක් හැටියට පෙනී හිටින. ඒ කියන්නේ තමන්ගේ මිත්‍රයාට අවශ්‍යතාවක් වුණාම අපි හිතමු මුදල් හදලා ආදියක් එහෙම ඊයේ නම් මට තියුණා කලින් නම් මට ඔය මුදල තිබුණා දැන් ඒක නෑ ඉවරයි. එහෙම නැත්නම් අනාගතේ මං දෙන්න. එහෙමත් නැත්නම් තමන්ට බැදගැම්මකට නැති දෙයක් දෙනවා. ඔන්න ඒ විදිහට අඟ බේරගෙන වචනයෙන් පමණක් මිත්‍ර වීම යන දක්වන්නේ. ඊළඟට ආඥාතත්වර වචී පරම. ඊළඟට අනුප්පිය භාණී. අනුප්පිය භාණී කියලා කියන්නේ තමන්ගේ යාළුවා සතුටු කරන්න වර්ණනාමුකෙන් යාළුවා වැරදි දෙයක් කරත් ඒක හොඳයි කියලා කියනවා. ඉදිරිපිට වර්ණනා කරනවා. නමුත් අනභිමුකේ යාළුවාගේ දොස් කියනවා. හිතගන්න වචනෙන් විතරක් ප්‍රිය වචනෙන් මිත්‍රකම දක්වන කෙනා. ඊළඟට අන්තිමට දක්වන එකන අපාය සහාය. අපාය සහය කියලා කියන්නේ මිත්‍රයා අපායට ගෙන යන්න විදියට ඒ මත්යෙන් ඒක නම් ඉතින් මේ පිනකන් කොහොමත් අහලත් ඇති සමාජයේ වැඩිපුරින් ඉන්නත් එහෙමයි. සුරාසුඳුන් ආදී දුර්ගයින් මේ කාලේ කියනවා රස්තියා දුකාරීන් වගේ අය ඒ විදිය අය තමන්ගේ මිත්‍රයා අපායට අරගෙන යන අය. අන්න ඒ අය තමයි අර මිත්‍ර ප්‍රතිරූපකයන් කියුවේ රූකඩ මිත්‍රයින්. ඊළඟට අනිත් පැත්තෙන් සුහද මිත්‍රයින් ඒකත් ඒවා ඉතින් එක එකක් දීර්ඝව බුදුරජාණන් විස්තර කරනවා අපි මේ අවස්ථාන කුලපෙටින් කිව්වා. ඊළඟට අනිත් සුහද මිත්‍රයන් හැටියට දක්වන්නේ උපකාරක මිත්‍රයා. ඇත්ත වශයෙන්ම අර තමන්ගේ මිත්‍රයා අමාරුවකට වැටිලා ඉන්නවනම් ප්‍රමාදයට වැටිලා ඉන්නවනම් ඒ ආරක්ෂා කරනවා. ඒ ප්‍රමාද වශයෙන් තමන්ගේ මිත්‍රයාගේ ධනයක් නැති වෙනවනම් ඒක ආරක්ෂා කළ දෙනවා. බයටපත් වෙලා ඉන්නවනම් පිළිසරණ දෙනවා. ඒ විදිහට නියම විදිහෙම නියම මිත්‍රයෙක් තමයි උපකාරක මිත්‍රය. අමාරු අවස්ථාවල් වල පිහිට වෙන්න සමහර විට මුදල් අවස්ථාවක් වුණොත් ඒ වගේ දෙගුණයක් උනත් දෙන්න සූදානම් විදිහ උපකාරක මිත්‍රයා. ඊළඟට සමාන සුඛ දුක්ඛ මිත්‍ය කියලා කියන්නේ අර අපි කියන්නේ අර සැප දුක් බෙදා ගන්න සූදානම් විදිහ කෙනෙක්. ඒ කියන්නේ මේ තමගේ මිත්‍රයා විපතකටපත් වුණාම අතහරින්නේ නැහැ. ජීවිතේ උනත් පූජා කරනවා අවස්ථා අවස්ථාවට ඒ පිහිට වෙන අන්න විදිහ කෙනෙක් ඒ මිත්‍රයා. ඊළඟට තියෙන්නේ උපකාරක අත්තක්ඛායි මිත්‍රය කියලා කියන්නේ තමාගේ මිත්‍රයාට හිතසුව සැලසෙන අන්දමට පව් වලින් වළක්වලා කුසල් පැත්තට යොමු කරන අවස්ථානුකූලව ධර්මය කියාදෙන සුගති මාර්ගයට අවතීර්ණ වෙන උපකාර කරන ඒ බඳු මිත්‍රයා තමයි අත්තක්ඛායි මිත්‍රය කියලා කියන්නේ. ඊළඟ අනුකම්පක මිත්‍ර කියලා අන්තිමට දක්වනවා. ඒ මිත්‍රයාත් අර තමාගේ මිත්‍රයා විපතට පත් වෙනකොට දුක් වෙනවා, දිනු වෙනකොට සතුටු වෙනවා. ඒ වගේම යම් කෙනෙක් තමන්ගේ මිත්‍රයාගේ නුගුණක් කියනවනම් ඒක වළක්වනවා, ගුණය කියනකොට සතුටු වෙනවා. අන්නේ විදිහේ අනුකම්පක මිත්‍රයා. ওই විදිහට මිත්‍රත්වයේ පිළිබඳ මේ විදිහට දක්වන අතරෙම අර දැන් අර දිසා නමස්කාරය තුල තියෙන අදහසක් තමයි අන්‍යෝන්‍ය මේ කෙනෙකුට උපකාරී වීම. ඉතින් මේ පින්නතුන් අහලා තියෙනනේ මව්පියන් දූ දරුවන් ස්වාමි භාර්යා ඔය ආදී වශයෙන් ගුරු ගෝලා ආදී වශයෙන් යන්නේක මෙතෙන්දි. එතකොට මෙතන ඉන්නේ මිත්‍රයෝම දෙන්නේ. එක මිත්‍රයෙකු විසින් අනිත් මිත්‍රයාට සැලකිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙහිමයි. දැන් මේ පින්වතුන් අහලා ඇති සතර සංග්‍රහ වස්තු. දාන, ප්‍රිය වචන, අර්ථචර්යාව, සමානාත්මතාව. ඒකට එකතු වෙනවා අවිසංවාදනතාව කියලා කියන්නේ නොරවටන බව. ඒ කියන්නේ මිත්‍රයෙකු විසින් අනිත් මිත්‍රයාට සංග්‍රහ කළ යුතු ආකාරය සංග්‍රහ කරන්න ඕනි. දානේ යම දීමෙන් අවශ්‍ය දෙය දීමෙන්, ඊළඟට ප්‍රිය වචනෙන් අර්ථචර්යා කියලා කියන ඒ යහපත සැලසෙන අන්දමේ උපකාර දීමෙන්, ඒවට උපදෙස් දීමෙන්, ඊළඟට සමානාත්මතාවෙන් සමතැන තබල සැලකීමෙන්, අන්තිමට දක්වන අවිසංවාදනතාව කියලා කියන්නේ නොරවටන බව. නොරවටන බව. අන්න ඒ විදිහට ඒ මිත්‍රයෙකුට එහෙම සැලකුවොත් ඒ මිත්‍රයාත් සමන්ත මෙන්න මේ විදිහට සැලකනවා කියලා කියනවා. කොයි විදිහටද? අර අර කලින් කියාපු උපකාරක මිත්‍රයාගේ ආකාරයට ඒ විදිහට කියන්නේ ප්‍රමාදයට වැටලා ඉන්න අවස්ථාවේ තමන්ගේ මිත්‍රයා ආරක්ෂා කරනවා. ප්‍රමාදයට වැටලා ඉන්න මිත්‍රයාගේ නැති වෙන්න යන සම්පතක් ආරක්ෂා කළ දෙනවා. බය වෙලා ඉන්නව නම් පිළිසරණ වෙනවා. ඊළඟට ඒ විපතටපත් වෙච්ච අවස්ථාවේ අතහරින්නේ නැහැ. ඔන්න ඔය කියන ආකාරයෙන් තමන්ට ඒ පමණක් නෙවෙයි එතන දක්වනවා. ඒ මිත්‍ර සම්පත්තිය හොඳට යනවා නම් තමන්ට අනිත් කෙනා මිත්‍රයෙක් හැටියට සැලකනවා නම් ඒ තැනැත්තා කොයිතරම්ද කියතොත් තමන්ගේ මිත්‍රයාගේ ඉදිරි පරම්පරාවට පවා අපරපජා කියලා කියන්නේ ඒ අයගේ දූපතුන්ට පවා සැලකනවා. අර ඒ පියාගේ හොඳ පැත්ත හිතලා ඔන්න විදිහට බුදුරජාණන් වහන්සේ පුදුම අන්දමට දුහ ජීවිතයේ ඇත්ත වශයෙන්ම දැන් අපි යම් අවස්ථාවක ප්‍රකාශ කළා විශේෂයෙන්ම ආධ්‍යාත්මික පක්ෂය ගැන හිතලා. ඒ වගේම අප ළඟට ඉන්න බොහෝ දෙනා බොහොම දුකෙන් කියනවා පාප මිත්‍රයින්ට යට වෙලා දුක් පීඩා විඳලා අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකයින් රූකඩ මිත්‍රයින්ට අහු වෙලා කරදරයට පත් වෙලා මිත්‍රයින් නම් කල්යාණ මිත්‍රයන් නැමයි කියලා කියනවා. ඒක නිසා අපටත් කියන්න සිද්ධ වුණා දැන් මේ රට යන හැටියට ශාසනය යන හැටියට කලුනික තව පහසුවේ සොයා ගන්න කල්යාණ මිත්‍රය සොයා ගන්න පහසුවේ ඔබ කලින් අප අවස්ථාවක් කිව්වා. දැන් ඉතින් අපි අර ගිහි ජීවිතය හා සම්බන්ධ ඔය මිත්‍රත් සංකල්පය ගැන සෑහෙන්න කිව්වා. ඔන්න ඔතන ඉඳලා බුදුරජාණන් වහන්සේ අර අපි කලින් කිව්ව ආකාරයට සාමාන්‍ය ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ජීවිතයක යහපත සලසා ගැනීමට බාහිරව ලැබෙන සාධක ධර්මයන් අතුරෙන් කල්යාණ මිත්‍රතාව ශ්‍රේෂ්ඨ බව අග්‍ර බව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථා ප්‍රකාශ කළා. ඒ වගේම සංඝයා වහන්සේලාගේ ජීවිතය පිළිබඳවත් මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නෙහි යෙදලා සිටින යෝගාවචර ජීවිතය එහෙම නැත්නම් ගිහි පින්වතුන් හෝ නිවන් බලාපොරොත්තු වෙනවා නම් එතෙන්දීත් කල්යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එක් අවස්ථාවක වදාලා මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම සමාධිල උපදවා ගැනීමට උපකාර වෙන ප්‍රධානම කාරණය තමයි කල්යාණ මිත්‍රතාව. ඒකට දක්වන උපමාව පුදුමයි බුදුරජාණන් වහන්සේ. යම්සේ මහණෙනි සූර්යයා උදා වෙන්න කලින් අරුණ නැගෙනව පෙනෙයිද? සූර්ය උදාවට කලින් මේ පින්නතුන් දන්නවනේ අහස රතු පාට වෙනවා නේද? ඒකට තමයි අරුණ කියලා කියන්නේ. අන්න ඒ අරුණුග්ගමණය වගේමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ කර ගැනීමට කල්යාණ මිත්‍රතාව උපකාර වෙනවා කියලා. ඒ වගේම ඒ සංඝයා වහන්සේලාට වදාලා ඒ තමන්ගේ ආධ්‍යාත්මික පරමාර්ථ ඉෂ්ට සිද්ධ කර ගන්න උපකාර වෙන යම් භික්ෂුවක් ඉන්නව නම් මෙන්න මේ මේ අංග ඇති මේ මේ ගුණ ධර්ම ඇති ඒ භික්ෂුව එලවද්දිත් පිටිපස්සෙන් එන්න කියලා අපි පනුජ්ජමානෙට ඵලයන් කියලා එලවද්දිත් ආයි කොහොම හරි ළඟට එන්නේ කියලා දෙනවා. ඒ ඒ ඒ කියාපු ගුණ හත එක්තරා ගාථාවකින් සම්පින්දනය කළ දක්වලා තියෙනවා. ඒ ගාථාව අපි ඉස්සෙල්ලා කියන්න. පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජේ. අර ಗುಣ හත කියවෙන එතන පියෝ කියලා කියන්නේ යම් මේ කල්යාණ මිත්‍ර භික්ෂුවක් ප්‍රියමනාපද ගරු ගරු කටයුතුද භාවනියෝ බුහුමන් ලැබිය යුතුද වත්තා කියලා කියන්නේ අනිත්තේ කෙනෙකුගේ උපදේශ අවවාද දීමේ සමද්ද වචනක්‍රමෝ කියලා කියන්නේ තමන්ගේ අඩුපාඩු පෙන්ලා දුන්නොත් සාරිපුත්ත හාමුදුරුව වගේ පොඩි හාමුදුරුවන්ගෙන් උපදෙස් ලැබලා සාදු කියලා පිළිගත්තා වගේ ඒ ශක්තිය තිබෙනවද? ඒ කියන්නේ අනිත් අයගේ විවේචනය උසුලන්න සුළුද? වචනක්‍රමෝ නාට ගම්භීරංච කතං කත්තා ගැඹුරු ධර්ම කතාවල දක්ෂද? නෝචට්ඨාණේ නියෝජේ නුසුසුසු තැන්වල නුසුසුසු පැතිවලට තමන්ගේ මිත්‍රයා ඒ ගෝලයා ශිෂ්‍යයා හරවන්නේ නැද්ද? අන්න එබඳු ගුරුවරේ කල්යාණ මිත්‍ර ගුරුවරේ එළවද්දිත් පස්සෙන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළලා තියෙනවා. ඔන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ ඒක ස්නේසිද්ධිය සමහර විට මේ පින්නතුන් අහලත් ඇති. ඒක ප්‍රකාශ කරන අවස්ථාවත් තියෙන්නේ මෙහෙමයි. එක දවසක් දා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා කියනවා, මම විවේකීව කොසල් රජුරෝ ඉතින් යුද්ධ ආදිය කළත් සමහර විට යම් යම් අවස්ථාවල භාවනාවල තෙදිලා ඉන්නේ කියලා ඇත්තට බුදුරජාණන් වහන්සේ අසුරු කරන කියන්නේ. එතන මම භාවනාවෙන් වගේ එදිලා ඉන්න අවස්ථාවක මට මෙහෙම හිතුවිල්ලක් ආවා, මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ විසින් ස්වාක්ඛාතයි හොඳින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්වාක්ඛාත ධර්මයේ අයිති එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රේ ඉන්න ති කෙනෙකුට. කල්යාණ සහායක කියලා කියන්නේ යහළු. එහෙම නැත්නම් අපි කියමු කලණ මිතුරන්, කලණ යහළුවන්, කලණ නැඹුරු ඇති, හොඳ නැඹුරු ඇති අය ඇසුරු කරන ඒ අය ඇසුරු කරන අයට පමණයි. එහෙම මිසක් පාප මිත්‍රයින්ට, පාප යහළුවන් නැති අයට නොවේ මේ ස්වාක්ඛාත ධර්ම. ඒක ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ වදාළා. එසේ මහරජ, එසේ මහරජ, ඒක එහෙම තමයි කියලා ඒක ස්ථිර කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුවන් එක්ක කොයිතරම් සම්බන්ධයක් තිබුණාද කියලා හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනාවරණය කරනවා එක් සිද්ධියක්. මහරජ, මම එක්තරා අවස්ථාවක ශාක්‍යයන්ගේ රටේ නියම් ගමක වාසය කරද්දී මේ ආනන්ද භික්ෂුව මා ළඟට ඇවිල්ලා මෙහෙම දෙයක් කිව්වා. ස්වාමීනි, මට හිතෙන හැටියට කල්යාණ මිත්‍ර සම්පත්තියේ කල්යාණ මිත්‍රතාව මේ ශාසන බ්‍රහ්මචර්යාවේ භාගයක් පමණ වටිනවා. එහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ. මේ තමන් වහන්සේ එහෙම කිව්ව බව කොසල් රජුන්ටයි කියන්නේ. මම කිව්වා නෑ ආනන්ද, එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා ආනන්ද, භාගයක් නෙවෙයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, මේ සකල, එහෙම නැත්නම් සකල බ්‍රහ්මචර්යාව, මේ මුළු මහත් බ්‍රහ්මචර්යාම කල්යාණ මිත්‍ර සම්පත්තියමයි. ඒක සමීකරණයක් කළා බුදුරජාණන්. ඊළඟට ඒක ඔප්පු කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කළ බවත් එතෙන්දි කියවෙනවා. මොකද ආනන්ද මා එහෙම කියන්නේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කෙනෙකුට පිළිබඳව බලාපොරොත්තු විය හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට නැඹුරු කළ වැඩිමේ හැකියාව තිබෙන බව. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ආදී ඒ අංග 8 මේ කවුරුත් දන්නවා. මේ කියන අවස්ථාවේ සඳහන් වෙනවා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වොස්සග්ග පරිණාමං කියන වචන හතරත් එකතු කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක අංගයක් නිවනට නැඹුරු කළා වැඩිමේ හැකියාව තියෙනවා අර කියාපු කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කෙනාට. ඒ විදිහට ප්‍රකාශ කළා. අන්තිමට ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා, මා වැනි කල්යාණ මිත්‍රෙක් හමුවට පැමිණලා උපත ස්වභාවය කරගත්තු සත්වයා උපතින් මිදෙනවා. ජාති ධම්මා කියලා කියන්නේ උපත ස්වභාවය. ජරාව ස්වභාවය කරගත්තු සත්වයා ජරාවෙන් මිදෙනවා. මහලු වයසෙන් මිදෙනවා. ව්‍යාධි කියන ස්වභාවය ඇති සත්වයා ව්‍යාධිකෙන් මිදෙනවා. මරණ ස්වභාවය ඇති සත්වයින් මරණයෙන් මිදෙනවා. ඒ කියන්නේ සංසාර දුකින් මිදීම ගැන. ශෝක පරිදේව දුක් දුම්නස් හැඳින් වැළපීම් දුක් දුම්නස් ආදී ස්වභාවය කොටගත් සත්වයා ඒවයින් මිදෙනවා. මේ මානමිති කල්යාණ මිත්‍රයා අසුරු කිරීමෙන් ඉන්න අපට පේනවන්න අර බුදුරජාන් වහන්සේ මුළු මහත් බ්‍රහ්මචර්යාම කල්යාණ මිත්‍රතාව කිව්වේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන ලැබීම තුළින් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් බලමනාහි අන්තිම ඉලක්කය පවා ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ අනුව මේ පින්නතුන කල්පනා කරන්තුන් කපත්තකින් කල්යාණ මිත්‍රෙක් වීමට උත්සාහවත් වෙනවන උනන්දු වෙනවා. අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රෙක් සෙවීමට උනන්දු වෙනද තමන් කල්යාණ මිත්‍රෙක් වීමේ අනුසස් අර මිත්‍යානිසංස සූත්‍රයේ කියුණා. තමන් කල්යාණ මිත්‍රෙක් සොයා ගැනීම අනුසස් අර සිදාලෝ ආදාදී සූත්‍රයේ කියුණා. ඒකම මේක ගැන විශේෂයෙන් වෙහෙසක් උනන්දුවක් දක්වන්න ඕනේ වෙන්නේ මොකදද? ලෝකයේ වැඩිපුර සිටින්නේ අන්න අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකෙයින් නිසා, මිත්‍ර රූපකෙයින් නිසා නොයෙකුත් විදිහේ ආත්මාර්ථයන් සලසා ගැනීමට, මූනිච්ඡාවට, ඒ විදිහේ දේවල් වලට යාළුකමක් පෙන්නලා කිට්ටු වෙනවා. අන්තිමට අර තැනැත්තා විපතටපත් වෙන, විශේෂයෙන්ම පාය සහාය වෙනි අර මත්ද්‍රව්‍ය වලට. දැන් මත් පැන පිළිබඳව වශයෙන්ම මේ පින්නතුන් දන්නවත් ඇති ඔය මනෝවිද්‍යාව එහෙම හදාරපුවයි. මේ මත කියන එක ඒ මත්ද්‍රව්‍ය ආදිය ස්වභාවයක් තමයි. ඒ වගේම නොයෙකුත් දුෂ්චරිත දුසිරිත වල ස්වභාවයක් තමයි. තමා ඒවට යොමු වෙන අතරේ තව තමන්ගේ කාණ්ඩේ හදාගන්න. දැන් බොහෝ දෙනා ගැන අහන්න ලැබිච්ච කාරණයක් තමයි පළමුනි වරට තමන් මිතුරෙකු මත් පැනට යොමු කරන්න නම් තමන් ඒකට ගෙවලා අද මගෙන් කියලා දෙනවා. මත් පැන වගේම අනිත් දුස්තිරිත පිළිබඳව මම නොකියවත් මේ පින්නතුන් අහලා ඇති. ඒ විදිහේ දේවල් දෙයක් තියෙනවා ලෝකේ. ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාට පස්සේ තමන්ගේ පිරිස වැඩි කර ගන්නවා ඒ ඇබ්බැහිකම තුළින්. ඒ තුළින් ආරම්භයේදී අර විදිහට තමන්ගේ සාත්වයෙන් දෙන එක, ඊට පස්සේ අනිත් කෙනාගේ සාත්වයෙන් ඊළඟ සැරේ. අන්න ඒ විදිහේ භයානක තත්ත්වයක් ওই සමාජයේ තිබෙනවා. ඔක අද ඊනේ බුද්ධ කාලයේ තිබුණ නිසායි බුදුරජාණන් වහන්සේ අර විදිහට පෙන්වුවේ. මිත්‍ර ප්‍රතිරූපකයක්, මිත්‍ර වේශධාරී බුදුරජාණන් වහන්සේ බඳු අය හඳුන්වන්නේ අමිත්තා මිත්‍ර ප්‍රතිරූපක. ඒ හඳුන්වතනයක්ම වැදගත්. අමිත්තා මිත්‍ර ප්‍රතිරූපක, මිත්‍ර වේශය දරන අමිත්‍රයෝ. අනිත් අය හඳුන්වන්නේ සාමාන්‍ය ගිහි ජීවිතේ නම් මිත්‍රෝ සුහදෝ, සුහද මිත්‍රයා, හොඳ හදවතක් ඇති මිත්‍රයා. අනිත් කොට අර පළමුවෙන් කියන කොටස තමයි අර ප්‍රතිරූපකයන් ගැන අපි කලින් කිව්වේ. ඊළඟ කොට සුහද මිත්‍රයින්. ඒ ගිහි ජීවිතය ගැන හිතලා බලනකොට, ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතනකොට, ඒ කොයි පැත්තෙත් අපි මේ කිව්වට මොකද ඒ සමාජයේ වැඩිපුර ඉන්නේ අන්නේ බඳු අය බව, ඒ අයගෙන් පීඩා ඉඳලා ඒ වට යට වෙලා කාලයක් අමාරුවටපත් වෙච්ච අය අප ළඟට ඇවිල්ලා කියනවා. ඒකයි අපි කිව්වේ බුදුරජාණන් වහන්සේ දීපු න්‍යාය ධර්ම අනුව, ඒ ඉඟි අනුව අපි කල්පනාකාරී වෙන්න ඕන මිතුර තෝරා ගැනීමට. එයාගේ ඒ ගුණ අගුණ පක්ෂිය හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට යට වුණාට පස්සේ අන්තිමට තමා භයානක විපත්ති වලටත් තැන්නටපත් වෙනවා. ඒකයි අපි කිව්වේ අර ආරම්භකලේ මිතුරෙකුට හැකියාවක් තියෙනවා අපට සැපත ළඟා කර දෙන්නත්, විපත ළඟා කර දෙන්නත්. ඒක අපි දැනගන්න ඕන. ඒක බාහිරාංගයක්. කොට ඉතුරු හරිය අපිම අපේ ඇතුළතින් දිනු කරගත් දේවල්. මේක බාහිර ලෝකයේ සමාජය තුළ තියෙන එකක්. ඉතින් අර අපි කලින් සඳහන් කළ ඔය මේ කාලේ එච්චර ජනප්‍රිය සූත්‍රයක් නම් නෙවෙයි, ඔය සුත්ත නිපාතේ කද්ද විසාන සූත්‍රය. ඒ සූත්‍රයේ එතෙන්දිත් ඒ සූත්‍රයේ තියෙනවා අද්ධාපස අපි මේ මිත්‍රත්වය හෙලා දකින්නේ අපි ඒක ප්‍රශංසා කරනවා. හරි මිත්‍රයින් ඉන්නව නම් අපිත් ප්‍රශංසා කරනවා. දැන් මම මිත්‍රතුන්ට කියන්නේ මම කලින් සඳහන් කළ අර කද්ද විසාන සූත්‍රය ගැන. අපි කියවනේ කඟ වෙනාගේ අඟ, ඒ උපමාව දරන ධාතා 40 මහා පුදුම සූත්‍රයක්. ඒ කියන්නේ උග්‍ර විදියට නිවන බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ජීවිතයේ කෙලවර දකින්න යන බලාපොරොත්තු වෙන ඒ අය, ඒ අතීතයේ මුනිවරු, එහෙම නැත්නම් සංඝයා වහන්සේලා හෝ වේවා, මහා වනසතුන් ඉන්න කැලෑවලට රිංගනවා සමාජය කියලා. මොකද අන්න අර කියාපු සමාජයේ ඉන්න ඒ தත්ත්වය ඒ ගාථාවල කියවෙන්නේ මෙහෙමයි. හිතින් කිව්වොත් ඒ කොටස් නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා. ඒ කියන්නේ මේ කාලේ මේ අතීතේ මේ කියන්නේ අද ඒ ධාතාවල කියන අද නික්කාරණා මිත්‍යා කියලා කියන්නේ ආත්මාර්ථකාමී නොවන පරිහිතකාමී මිත්‍රයන් බොහොම දුර්ලභයි. ඒ වෙනුවට දකින්න ලැබෙන්නේ වෙන තැනකත් කියවෙන විදිහට අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා. ඒකත් වෙන සූත්‍රයක තියෙනවා. මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ස්වභාවය. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. ඒක තේරුම මනුෂ්‍යයන් ආත්මාර්ථ ප්‍රඥයි. ආත්මාර්ථ ප්‍රඥයි කියලා කියන්නේ ඒ නුවණ තියෙන්නේ ආත්මාර්ථය සදා ගැනීම සඳහා පමණයි. ලෝක හික් සඳහා නෙවෙයි. අත්තට්ඨ පඤ්ඤා ඒක නිසාම අසුචි මනුස්සා කියලා කියන්නේ ඒබඳු මනුෂ්‍යයන් අපිරිසිදුයි. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. අන්න ඒක නිසා තමයි අර ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඒබඳු සමාජයක් තුල අර උතුම් බලාපොරොත්තු සාර්ථක කරගන්න පීඨ නොලැබෙනකොට, කල්යාණ මිත්‍රයින් නොලැබෙනකොට කැලේට හරි රින්ගන්න කියලා කියලා කියනවා. අන්න ඒ විදිහේ තත්ත්වයක්. ඉතින් අපි ඇරේ අද කියන ඔය අතීතෙත් ඒකයි. නමුත් ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒක පැත්තකින් අර කියාපු මිත්‍රා ද්‍රෝහී නොවීමට තේමිය කුමාරයාර ටික කිව්වේ. බොහෝ දෙනාගේ තාමතක වෙනවා තමන් හැදුන වැඩුන ඒ ගස ඒක අතු කපන්න වගේ වැඩක්. ඒ තරම් දේවලුත් කරනවා සමහර විට. ඔය ජාතක කතාවලත් තියෙන්නේ. මේ ජාතක කතාව කියවුවින් ඔතුන් දන්නවනේ. දේවදත්ත බෝධිසත්ත්ව කතාවල් තුල මහා සංවේගජනක දේවල් තියෙන තිරිසන් ආත්මවල පවා ඒ බැඳගත්තු වෛරය නිසා බෝධිසත්ත්වෙන්ට කොයි තරම් දුක් පීඩා කළාද. ඔය වඳුරන් ආදී වෙලා ඒ විදිහට අර තමන්ට උපකාර කර ඒ වඳුරගේ බෝධිසත්ත්ව වඳුරගේ කුලා කැඩීමට තරම් සාහසික වුණා. අන්න ඒ විදිහ එතකොට නොයෙකුත් විදිහේ කර්ම වේද තුලින් හෝ තවත් සමාජ හේතුන් නිසා හෝ දිලිඳුකම ඔය ආදි මේ කාලේ පේන්නේ ඔය බාහිරව තියෙන කරුණා විතරයිනේ. කර්ම ඒව ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. තව නොයෙකුත් බාහිර මානසික හේතුන් දක්වනවා. කෙසේ හෝ ඒවා කෙටියෙන් කියතොත් අන්න අර බුද්ධ ධර්මයේ තියෙන ඒ වටිනා ගුණ ධර්ම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී ගුණ ධර්ම චරිතයකට එකතු වෙන නැත්නම් ආත්මාර්ථ සාමිත්‍ය වැඩෙනවා සමාධියේ. අත්තට්ඨ පඤ්ඤා කියවුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කලින් අවස්ථාවක අපි දේශනාවක සවිස්තරව කියලා තියෙනවා. දැන් මෙතෙන්දිත් අර කියවුන සතර සංග්‍රහ වස්තු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ කියනවා සමාජ රථයේ කඩැණිය වගේ සමාජ රථයේ ප්‍රගතියට හේතු වන කඩැණිය වගේ දක්වලා තියෙන්නේ දාන පියවචන අර්ථචර්යා සමානත්වතා. දන් දීම ප්‍රිය වචනේ අර්ථචර්යාව අනුන්ගේ යහපත සැලසීම ඊළඟට සමානාත්මතාව ඕවායේ අර්ථචර්යා උපකාර වෙන එහෙම නැත්නම් යහපත අනුන්ගේ පොදුවේ සමාජයේ හැම දෙනාගේම යහපතට හේතු වෙන කාරණා. ඉතින් ඒවා ඒ සංග්‍රහ වස්තුන් සතර සංග්‍රහ වස්තුන් අතීතේ පුරුදු කළ ඔය ශ්‍රේෂ්ඨ ඒ හත් කාලවක ආදී ඒ ශ්‍රේෂ්ඨ ගිහි පින්නතුන් ගැන කියවෙනවා. භාවනා වශයෙන් දියුණු උසස් මාර්ගඵලත් ලබාගත්තු ඒ අයට විශාල පිරිවර පිරිස එකතු වුණේ අන්න අර කියාවෝ සතර සංග්‍රහ වස්තු ආදී පුරුදු දිනුනු කිරීමෙන්. ඒ වගේම මෛත්‍රී කරුණා මුදිතා ආදී ඒ ගුණ ධර්ම පිරිසුදු කරන අයට අර ඒ අයගේ ගුණ ධර්ම තුලින්ම ඇතැම් අය කිට්ටු වෙන්න පුළුවන්. ඒ වගේම ඒක තුලින් අර නරක දේවල් නම් බොහොම ඔය මද්ද්‍රව්‍ය තවනෙකුත් විෂම දේවල් පැතිරීම ඉතාම පහසුයි. රෝග පීඩා රෝග වගේ වසංගත රෝග වගේ. නමුත් ಗುಣධර්ම බොහොම හිමින් වැඩෙන්නේ. ඒ වාට ඇදෙන අය අඩුයි. නමුත් Taman හොඳ නරක වටහාගෙන ධර්මයේ අර බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව ඒවා తాවකාලිකව ආත්මార్థ වාමින් තිතන්න තියෙන తాවකාලික ඒක Tamanට යහපත සැලසුණත් භයානකන් දෙමින් අනාගතයේ ඒ කර්ම විපාක ගෙවන්න වෙනවා. ඒක නිසා අර අවිසංවාදනතාව කියලා කිව්වේ නොරවටන බව. සමාජයේ මිත්‍රයන් නොරවටන බව. ඒ වගේම නිරන්තරයෙන්ම දැන් හොඳ මිතුරන් කියන්නේ කියලා තියෙනවා ආත්ම පරිත්‍යාග කරන්නවත් සූදානම්. මිත්‍රයා වෙන්නේ එරණියම මිත්‍රයා ගැන කියනකොට සමාන සුඛ දුක් ආදී කියලා කියන්නේ ඒ මිත්‍රයා ආපදාවටපත් වුණහම අතහරින්නේ නැහැ. මිතුරුතුමෝ දුක සැප දෙකේ හිම කැමැති විතුසිතුවම් රූමෙන් පිටු නොපාවිති කියලා අපි අතීත කවියන් කිව්වේ. නියම මිත්‍රයාන විතුසිතුවම් මගේ ආපසට හැරෙන්න ආපදාවන් හිපවාත හරින්න. අන්නේ නියමිතයෙන් පිළිබඳව කියා අපේ මෙතෙන් පිටාර කිව්වේ බොහෝ දෙනා අර සම්පත්තිය ගන් වුණාම ඵල ධර්ණ දසට එන්නා වගේ වවුලන් එහෙම එන්නා වගේ ඇදිලා එනවා. ඒ ටිකක් අඩුපාඩු පේන හැටියට අමාරුවට වැටුණ හැටි අතහැරලා යනවා. ආය වෙනට අන්න අර ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන අර සුහද මිත්‍රයන්ගේ ගුණ ධර්ම දිනු කරගන්න බලන්න ඕන. ඒ වගේම අර මිත්‍ර ප්‍රතිරූපකෙයින් පිළිබඳව දක්වපු ධර්ම තමා තුළ තියෙනවනම් ඒවා දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දීලා තියෙන පුදුම විදිහේ අපි මෙතනින් ඇල්ලුවේ එක පැත්තක් විතරයි, එක දිශාවක් විතරයි ඇල්ලුවේ, හය දිශාවෙන් හයින් පංගුවයි කිව්වේ සිගාලෝවාද සූත්‍රයෙන්. එතකොට ඒක දුලක් තියෙනවා හුඟක් අපිට හිතා ගන්න දේවල්. එදා එදිනදා ජීවිතේට ගිහියන්ට පමණක් නෙමෙයි පැවිද්දන්ටත් සකල ලෝකවාසීන්ටත්. මොකද අපි ගත කරන්නේ සමාජයක් තුලයි, අපිට ගත කරන්න ජීවිතේ ගත කරන්න වෙලා තියෙන සමාජයක් තුලයි. ඒ සමාජය ආරම්භ වෙන්නේ නිවසින්, අර මව්පිය දූ දරුවන් අඹ දරුවන් ආදීන් කොට ඉදීම අන්‍යෝන්‍ය විශ්වාසයේ අන්‍යෝන්‍ය සංග්‍රහය කියන සංකල්පය එනවා. ඒකම තමයි මිත්‍රයන් තුලත් තියෙන්නේ. කොට මිත්‍රවන් දෙදෙනෙක් අතර අර කල්යාණ මිත්‍ර සම්බන්ධය තුලින් දැන් අර කෝලිත උපතිස්ස ආදීන් ඒ තමන් ලබාගත්තු ධර්මය හිතන් බෙදාගත්තා. ඒ වගේම ඒ බත්පත පවා බෙදා ගන්නවා. ඒ විදිහට සමහර අවස්ථාවල තමන් නිරාහාර සිට මිදුණාද ඒ විදිහේ දේවල් උපකාර කරනවා. අන්න ඒ විදිහේ තත්වයක ඒ ගුණ ධර්ම වඩා ගැනීම අනුශාස්තියන බව ධර්මානුකූලව අපි තේරුම් ගන්න ඕන. කර්මය කර්මවාදය විශ්වාස කරනවා නම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේක දක්වලා තියෙන්නේ. මෙලොවට විතරක් සීමා කළොත් ඇත්ත වශයෙන් දිනන්නේ අන්න අර පාප මිත්‍රයයි, දිනන්නේ මිත්‍ර ප්‍රතිරූපකයයි වටපිට බැලුවාම පේනවා. නමුත් ඒ දිනීම පරාජයක්මයි ධර්මානුකූලව බැලුවාම. මොකද වැඩි කල් තියෙන්නේ නැහැ, වැටෙනකොට වැටෙනවා. ඒ ප්‍රදේතනත්ත වැටෙන වෙලාවට කවුරුවත් උදව් කරන්නේ නැහැ. අන්න ඒක නිසා අපි නුවණින් කල්පනා කළා මේ දීර්ඝ සංසාර ගමනක් යන එකේ අර යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ජාතක කතාවල අන්න අතන හරක තමයි බෝධිසත්වයන්ගේ ඒ දීර්ඝ කාලයක් සංසාරේ වෛරකාරී හැටියට දෙව්දතුන් වෙනුවෙන් පවා ඇතම අවස්ථාවල කෙරපුදුම පරිත්‍යාග අන්න ඒවා ගැන හිතලා ජාතක කතා කියන එක අපි දැන් එච්චර ගණන් ගන්නේ නැහැ මේ කාලේ. නමුත් ඒ වාතුලින් තියෙන ඒ වටිනා ටික අපි ගන්න ඕන. ඒ කෙසේ වෙතත් මේවා කතා රසය තුළ නිමග්න වෙලා අනිත් ඒවා අමතක කිරීම නොවේ. මේ ජාතක කතා දැන් මෙතනත් මේ පේමිය කුමාරයාගේ ඒ පුදුම ඒ අදිෂ්ඨාන ශක්තිය, ඒක අපි දිගට කිව්වේ නැහැ ඒ ජාතක කතාව දිග නිසා ඕන කරන හරිය කිව්වා. එතෙන්දී ඒ තමන් රජකමත් ඇතෑරලා ඒක අතෑරීම සඳහා අන්තිමට වනයට ගිහිල්ලා තවුස් දම්රැකන මහ පුදුම චරිතයක් එතන තියෙන. ඉතින් එදිනදා ජීවිතයේදී අපි කල්පනාකාරී වෙන්න ඕන තමාගේ දියුණුව ප්‍රගතිය සලසා ගන්න නම් අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකෙන්ගෙන් පාප මිත්‍රයෙන් බේරිලා සුහද කල්යාණ මිත්‍රයෙන් සමීප වෙලා තමන්ගේ දිනදා ජීවිතය පමණක් නෙවෙයි අර අත්තක්කායි මිත්‍ර කියලා කෙන ආකාරයට තමන්ට සුගතිගාමී වීමට, යටත් පිරිසෙන් සුගතිගාමී වීමට, උඩත් පිරිසෙන් මේ ශාසනයෙන් දක්වන උත්තම පරමාර්ථය වන සසිරු ජාති ජරා ව්‍යාධි මරණ ආදී සසර දුක් කෙලවර කළා අර බුදුරජාණන් වහන්සේ නැමැති ඒ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ලෝකයට වදාළ ජානන් යමින් තමන්ගේ උත්තමාර්ථයන් සාක්ෂාත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. එතකොට අද දින මේ පින්වත් පිරිස තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ නික්කම්මේ යම් ප්‍රමාණයකට අද්දුටුවා සීලක සමාදන් වෙලා අද දවසේ භාවනාවට යොමු වෙලා ගත කළා. මේ අවස්ථාවේ අපි විකාශ කළ දේශනාත් උපකාර කරගෙන තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් තියනවා නම් හරිගස්සගෙන ආධ්‍යාත්මික ජීවිතයේ තව ඉදිරි ගමන සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන හැකිතාක් ඉක්මනින් මේ ශාසන පහන නිවෙන්න කලින් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවලට පීවේදීන් තුම මහා මහණිය සාක්ෂාත් කරගන්නට උත්සාහවත් වෙන්න ඕන. කොට අවීචේස යම් පහක් අවීචේස තකනිකා දක්වාම වෙන ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසලක් අනුමෝදන් වීමට කැමතිනා. මේ දැනෙක් අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින තුම මහා මහණිය සෙනසෙත්වා ආඥානිත පිළිගන්න. එතන මේ ගාථා කියන්නේ එක්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා විච්ඡන්තු අනුපන්තන ආකාසට්ඨා බුම්මාට්ඨා දේවානාගාමි නිර ඉන්නත්තං අනුමෝදිත්වා චිරං ගක්ඛං සාසනං ආකාසට්ඨා බුම්මාට්ඨා දේවානාගාමි නිර චිරං ගක්ඛං දේශනං ආකාරට්ඨාරි මුම්මාට්ඨා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකාන්ති සම්පේ විපාන දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකාන්ති සම්පේ විපාන දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශිතු මාතේ භවත්වං කරායෝ සුඛී දීඝායු භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම දීවතං සබ්බ බුද්ධාං භාරේන සදා සති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම දීවතං සම්ම ධම්මාං භාවේන සදා සති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම දීවතා සබ්බ සංඝාං භාරේන සදා සති භවන්තු අදිවාදෙන සීලිස්සේ නිච්ඡං වද්ධාපචාරින චත්තාරෝ ධම්මා වද්දන්ති ආර්යං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සර්ව සම්පත්තිමේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්චති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.